ඊළඟට උදේසාන්ද ගුණසේකර කරු.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ මොහොතේ මිට මාසයකට කලින් අප අතර හිටිය මේ පාර්ලිමේන්තුව තුල නිහඬව නිසංසලව විටක අභීතව දේශප්‍රේමී හැඟුමින් ජාතිකවාදී හැඟුමින් ලෝක දේශපාලනය පිළිබඳත් පුළුල් අවබෝධයක් තිබුණු නිහතමානී සුන්දර සෞන්දර්යෙන් පිරුණු දේශීයත්වෙන් පිරුණු මෙරට සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ පිළිබඳ ඉතා හසල දැනුමක් තිබුණු මේ මහපොළොවට බරක් නැතුව ණයක් නැතුව ජීවත් වුණු හිරියාලාසනේ ආදරණීය ජනතාවගේ හදවත දිනාගත් කුරුණෑගලෙන් බිහිවුණු 1971 දේශපාලන අරගලෙන් මේ රටේ දේශපාලන කරලීට පැමිණි පුරා අවුරුදු 24ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරපු අපේ හිතවත් අපේ ආදරණීය සාලින්ද දිසානායක ගරු මන්ත්‍රීතුමාගේ ශෝක යෝජනාව පිළිබඳ සාකච්ඡා කරන මේ වෙලාව. මේ මොහොතේ මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලෝකයේ ඇතැම් අය ඇතැම් දේට දක්ෂයි. දේශපාලඥයන් අතරේ සාලින්ද දිසානායක කියන්නේ කෘතහස්ත ජනතාවාදී නායකයෙක්. අපි එහෙම කියන්නේ ඔහුගේ දේශපාලන ජීවිතය, පාර්ලිමේන්තු ජීවිතය සහ සමස්ත ඔහුගේ ජීවන ගමන් මඟ දිහා හරස් කඩක් දිහා අපි හැරිලා බැලුවම විද්‍යමාන වෙන ප්‍රධාන කාරණාවක් තමයි ඔහු මේ මහපොළොවට ඉතාම අසීමිතව ආදරය කරපු ජනතා නායකයෙක් වන බව. ඒ නිසාම ඔහු ඒ ඔස්සේ වූ ගමන් මාවතක ඔහු ගෙවී තිබෙනවා, ගෙවා තිබෙනවා, ඔහු ඇවිත් තිබෙනවා. මට මතකයි සාලින්ද දිසානායක මන්ත්‍රීතුමාගේ අවමගුල් උත්සවයේදී මංජුලා දිසානායක මහත්මිය අපේ සාලින්ද දිසානායක මන්ත්‍රීතුමාට තමන්ගේ අවමංගල්‍ය සභාවේ අවසන් කතාවේදී ආමන්ත්‍රණය කරපු ආකාරය. ඒක ඉතාම ශෝකජනක අවස්ථාවක්. ඒ කියන්නේ තමන්ගේ බිරිඳ නැතුව බිරිඳ ජීවත් වෙද්දී සැමියා අවසන් ගමන් යන මොහොතකදී සාමාන්‍යයෙන් අවමංගල සභාවක නැති ඉතා විශිෂ්ට නායකත්වයක් හා තම සැමියා පිළිබඳ ඉතාම ගැඹුරු ආදරයක් විදහා පෑවා ඒ අවමංගල සභාවේදී. මංජුලා දිසානායක මහත්මිය ආදරණීය සාලින්ද දිසානායක ඒ ආදරණීය සැමියට ආරාධනා කර ඉතාමත් ආදරණීය ආමන්ත්‍රණයකින් ඒ මොහොතේ. එයින්ම පේනවා ඔවුන් ඒ ගෙවුණු ජීවිතය මොනතරම් මනරම් සුන්දර සෞන්දර්යෙන් හා ආදරණීය ආදරෙන් පිරුණු ජීවිතයක්ද කියන වග. එහෙම මිනිසුන් මේ පොළොවේ අඩුයි. ලංකාවේ දේශපාලනය තුලදී මේ රටේ මිනිස්සු දේශපාලඥයා පිළිබඳ අලුත් කෝදුවක් හොයනවා ගරු මන්ත්‍රීතුමා. අලුත් කෝදුවක් දේශපාලඥයා මනිනවා. හරස් කඩට තිරස් ව මනිමින් ඉන්න වෙලාවක් මේ ලංකා දේශපාලනය. දේශපාලඥයානු කවුද කියන එක මිනිසුන් හොයනවා. දේශපාලන පක්ෂ මොනවා සඳහාද තියෙන්නේ කියලා හොයනවා. විශේෂයෙන් මේ රටේ තරුණ සමාජයේ 116කට වැඩි 120ත් අතර වෙන මේ රටේ තරුණ සමාජය මේ කාරණාව ඉතාම හොඳින් බලනවා. ඔවුන් සංවේදී වනවා ඉතාමත් දේශපාලනයේ තිබෙන ගුණවත්කම් යහපත්කම් ප්‍රතිපත්ති ගරුක හා ඔවුන් රටට ආදරය කරනවද, ඔවුන් දූෂිත නැද්ද, ඔවුන් මානවවාදීද, ඔවුන් මේ මහපොළොවට ආදරය කරනවද නැද්ද කියන එක සම්බන්ධව මේ මනුෂ්‍ය සමාජයේ හිතන මතන කල්පනා කරන තැනකට විත් තිබෙනවා. අන්න එහෙම වෙලාවක සාලින්ද දිසානායක කියන මානව හිතවාදියාගේ අඩුව මේ පාර්ලිමේන්තුව බොහෝ කාලයක් පුරවන්න බැරි හිස්කමක් බවට මේ පාර්ලිමේන්තුව පත් වේවි. අපි දන්නවා 1994 සිට අවුරුදු 24ක් මේ පාර්ලිමේන්තු හිටියා. මට මතකයි 2004 පාර්ලිමේන්තුවට මා ඉතාම තුරුණු වයසේ පුංචි වෙලාවේ පුංචිම කාලේ මේ පාර්ලිමේන්තු නියෝජනය කරන්න එනකොට එතුමා මේ පාර්ලිමේන්තු හිටියා. ඔතුම එතුමා විවිධ ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් දරුව බව අපි දන්නවා. නමුත් ඒ එකකටවත් වඩා ඔහු පිළිබඳ අපිට තියෙන අර්ථකථනය තමයි ඔහු එක්තරා වෙලාවක මේ රට විතරක් නෙවෙයි ලෝකයේම හොඳම ගොවියෙක් බවට පත් වෙනවා. ඒක මොනතරම් මනරම්ද අසිරිමත්ද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නායකයෙක් මේ ලෝකයේ ඉන්න හොඳම ගොවියෙක් ශ්‍රී වගාව වී ගොවිතනේ වසවිසෙන් තොරව කෘෂිකර්මය මේ රට තුල ඒ අත්දහ බලලා ඒ ගොවිතැන තුළ ලෝකයේ සම්මාන ලැබපු කෙනෙක් මේ පාර්ලිමේන්තු සිටීම මොනතරම් ශෝභමානද මේ පාර්ලිමේන්තුව මොනතරම් ශෝභමාන තැනකට ගෙනාවද කියන එක මතු වෙනවා සාලින් දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයා හරහා. ඒ විතරක් නෙමෙයි ඔහු දේශීයත්වයට නැඹුරු කෙනෙක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හරහා මේ දේශීය වෙදකම මඳුළු ගුණවර්ධන මහත්මයා කෝ එතුමගේ ලෙඩේට පවා වෙදකම් කරපු හොඳ වෙද මහත්තයෙක් කියලා සාලින් දිස්ත්‍රික්ක ගරු මන්ත්‍රීතුමා. ඒ වගේ සිංහල කම මෙරටේ බෞද්ධ සබ්බත්ත උරුමයෙන් ඒ උරුමය මත පයතියපු මේ පොළවේ තියෙන අක්මුල් දිහා දැකපු ඒ වෙනුවෙන් සටන් කරපු ජනතා නායකයෙක් කියන එක පැහැදිලි. මේ වෙලාවෙත් මංජුලා දිසානායක මැතිනිය එතන උඩයි බලන් ඉන්නවා. මේ වෙලාවෙත් මම එතුමාගේ ඉතිහාස කතා ප්‍රමාණයක් මම මේ මගේ දුරකථනයෙන් බලනකොට YouTube එකේ තියෙන එතුමාගේ කතාවක් මේ මරණයට ආසන්න කාලයේදී මේ රටට අත්වෙමින් තිබෙන ඉරණම පිළිබඳ කුරුණෑගල දී කරපු සම්මන්ත්‍රණයේදී ඇක්සා ගැන, සෝෆා ගැන, දේශීයත්වය ගැන, අධිරාජ්‍යවාදය ගැන, ඇමරිකානු මැදිහත් වීම ගැන මේ රටට වෙන්න යන්නේ මේකයි පැනවාවට වෙන්න දේ තමයි මේ වෙන්න යන්නේ කියලා එතුමා තමන්ගේ ජීවිත දර්ශනය, දේශපාලන දර්ශනය මහපොළවේ හිරියාලේ කුරුණෑගල ජනතාවට කියපු ආකාරය තාම ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඒ විතරක් නෙමෙයි අවසාන වශයෙන් ඔහු විවිධ දක්ෂකම් වලින් පිරිලිච්ච ක්‍රීඩකේ පිරිච්චම නායකේ එකපත්තකින් ක්‍රීඩකේ ගොවියෙක් සෞන්දර්යයෙන් පිරුණු කෙනෙක් දේශීයත්වයට නැඹුරු කෙනෙක් වෙද හැදකම දන්න කෙනෙක් එවෙනුවෙන් මැදිහත් වුණු කෙනෙක් මේ සෑම අතකින්ම විවිධ වූ පැතිකඩවන් වලින් දක්ෂතාවයන් පිරුණු ඒ විතරක් නෙවෙයි උපාධිධාරියෙක් විශ්වවිද්‍යාලේ නියෝජනය කරපු කෙනෙක් මේ හැම අතකින්ම විවිධ දැනුමක් අරගෙන මහජන නියෝජිතත්වය රටේ මහජනතාවෙන් සේවය කරපු නායකයෙක්. අවසාන වශයෙන් මොනව කළත් එක්තරා කාරණාවක් මේ මරණය හමුවේ මරණය සම්බන්ධ කරන කාරණාවක් හමුවේ වන බැවින් මේ ශෝක යෝජනාව සිදුවන්නේ කෙනෙකුගේ මරණය හමුවේ අපි කතා කරද්දී මොනව කතා කරත් එක්තරා කාරණාවක් තිබෙනවා ඉතාමත් වගකීමෙන් කියන්න මුල අසනරු මන්තුමනි. එදිරිවීර සරච්චන්ද්‍රය ලියලා තියෙනවා පොතක් මලවුන්ගේ අවුරුද්දා කියන කෘතිය. ඒ කෘතියේ තිබෙනවා මේ මරණය සම්බන්ධ අපූර්ව අදහසක්. ඔහු කියනවා ලෝකයේ තිබෙන්නේ යාම් ඊම් පමණයි කියලා. ඒ කියන්නේ අපි එනවා කොහෙන් හරි එනවා අපි ඉන්නවා අපි යනවා. මේ ඉන්න කාලෙට තමයි අපේ මේ ඔක්කොම රඟ දැක්වීම රඟමඩල තිබෙන්නේ. අපි දේශපාලඥයෙක් වෙයි, අපි මන්ත්‍රීවරයෙක් වෙයි, අපි ඇමතිවරයෙක් වෙයි, අපේ රටේ රාජනායකයෙක් වෙයි, අපේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් වෙන්න පුළුවන්. ලෝක සත්වයාගේ මනුෂ්‍යාත්මේ ලබන අපි මේ ගෙවන පුංචි කාලයේදී ලෝකයා හමුවේ කරන කියන දෑ මත තමයි ඔහුගේ අනාගත භව ගමන සිදුවන්නේ. ඒක තමයි ඇත්ත දේ. ඒ නිසා ලෝකයේ තිබෙන්නේ යාම් ඊම් පමණයි නම් සාලින්ද දිසානායක ගරු මැතිතුමා ඒ ආපු තැන සිට ඉන්න තැනදී යන්න ඕන තැන සකස් කරගත්ත නායකයෙක්. ඉන්න තැනදී හිටිය කාලෙදී හිටිය පුංචි කාලෙදී නවා තැනක් වූ මේ කාලෙදී ඔහු යන තැනටත් ආපු තැනටත් ඉන්න තැනටත් වඩා වටිනා දේ දුනු නායකයෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු මේ සමුගත් මොහොතේ මේ ශෝක යෝජනාවේදී විශේෂයෙන් එතුමාගේ පවුලට මංජුල දිසානායක මහත්මියට ඇතුළේ දරුවන්ට උන්ට තමයි ලොකුම දුක තිබෙන්නේ තාත්තා නැතුව ජීවත් වෙන ජීවිතය අම්මා නැති කල අප්පා කවර කල කියලා අපේ සාහිත්‍යයේ තිබෙනවා දැන් අම්මා නෙවෙයි නැතුව තිබෙන්නේ පියා පියා කියන්නේ මහා වෘක්ෂයක් ඒ දරුවන්ට එය තමගේ ආදරණීය පියා නැතුව ජීවත් වෙනවා කියන්නේ කෙනෙකුට විශාල මහා කන්දක් කඩා වැටුණා හා සමානයි. එහෙත් ඒ දරාගෙන සාලින්ද දිසානායක නම් ඒ කෘතහස්ත නායකයාගේ ශක්තිය ධෛර්යය අරගෙන ජීවිතයේ අනාගතයට මුහුණ දෙන්නේ කලේ දරුවන්ගිනුත් ඉල්ලමින් ඒ වගේම ඒ ආදරණීය බිරිඳගිනුත් ඉල්ලමින් හිරියාල ආසනෙත් කුරුණෑගල ජනතාවත් බලාපොරොත්තුණු ඒ මානව හිතවාදී නායකයාගේ ගුණදම් මනුදම් ඒ මිනිස්කම් හා සෞන්දර්යෙන් පිරුණු ඒ ජනතා නායකයාගේ ගුණ සුවඳ රැගෙන යන්න ඒ පවුලේ සියලු දෙනාම ඒ ජනතාවට නායකත්වය දෙයි කියලා විශ්වාසය තබමින් අපේ සාලින්ද දිසානායක ගරුද මෙතුමාට අනවරත මේ දුකෙන් කෙලවර වෙන අමා මහ නිවන් සුව මාත් වේවයි කියලා ප්‍රාර්ථනා කරමින් ජාතික නිදහස් පෙරමුණේ ශෝකයත් අපේ විමල් වීරෝෂ් මැතිතුමාද මේ වෙලාවේ නැහැ. එතුමාගේ ශෝකයත් පළ කරන්නයි කියලා කිව්වා. විශේෂයෙන් ජාතික පිවිතුරු හෙළවරුමේ උදේගම්මන් පිළමන්තුමත් මේ මොහොතේ කතා කරන්න හිටියා. නමුත් එතුමාට විශේෂ වැඩසටහනකට යන්න තිබෙන බැවින් එතුමාගේ ශෝකයත් පළ කරන්නයි කියලා ගොසියුළු පවුලේ අය වෙනුවෙන් මේ සියලු දෙනාගේ ශෝකයත් පළ කරමින් මා නවතිනවා. එතුමාට අමා මහ නිවන් සුව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන්.
ස්තුතියි කරු මන්දරතුමනි. ඊළඟට කරු ජෝන්සන් ෆෙනැන්ඩෝ.
මුලසුන්න ඔබ වන කරු සභාපතිතුමනි, අද මේ දවස යදාගෙන තියෙන්නේ සාලින්ද දිසානායක හිටපු ඇමතිතුමාගේ අභාවය සම්බන්ධව ශෝකය ප්‍රකාශ කරන්න. අපේ මම වේලාවේදී ප්‍රථමයෙන් මගේ ශෝකය එතුමාගේ ආදරණීය බිරිඳටත් දරු දෙදෙනාටත් මේ වෙලාවේදී මම ප්‍රකාශ කරනවා. සාලින්ද දිසානායක හිටපු ඇමතිතුමා අපි දේශපාලන පක්ෂ දෙකක් නියෝජනය කරපු මන්ත්‍රී දෙපළක් කොන්නෑර දිස්ත්‍රික්කේ. අපි එක්තරා යුගයක දේශපාලන වශයෙන් අපේ පක්ෂ ජයග්‍රහණය කිරීම සඳහා දේශපාලනයේ හොඳට හැප්පුණු දේශපාලඥයෝ දෙදෙනෙක්. ඒක කොන්නෑර දිස්ත්‍රික්කේ ජනතාව ඉතාමත්ම හොඳ ආකාරව දන්නවා. සානි දිසානායක මැතිතුමා ඍජු නායකත්වයක් දුන්න තමන්ගේ දේශපාලන පක්ෂය වෙනුවෙන් උපරිම අන්දමින් කැප වුණ දේශපාලනය. එතුමා 1971 ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධව වැඩකටයුතු කරපු පුද්ගලයෙක් කියන එක අපි කවුරුත් දන්න දෙයක්. හැබැයි එතුමා එතනින් පස්සේ එදා තරුණයෙක් හැටියට පන්ති වලට ගිහිල්ලා මං හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඒ යුගයේ ඇති කරපු ප්‍රශ්න දිහා බලපුවාම මේ ආර්ථික රටේ ආර්ථික විනාශ කරන දෙවතාවක් ආයුධ සන්නද්ධව ඊට පස්සේ විවිධාකාරයෙන් දේශපාලන වශයෙන් උදව් උපකාර කරලා වෙලා ආර්ථික විනාශ කරන්න උදව් කරපු පක්ෂයක් අපි දන්නවා. දැන් මේ පක්ෂයට විරුද්ධව ඔහු මැතිවරණ ඉදිරිපත් වෙනවා. ඒ තමයි 1988 තිබුණු පළාත් සභා මැතිවරණය. ඉතාමත්ම භයංකාර තත්වයක් රටේ ඉස්මතු වෙලා තියෙන මොහොතකදී තමන් නියෝජනය කරපු දේශපාලන මත මතාන්තරයට විරුද්ධව එතුමා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් 1988 දී එතුමා පෙනී හිටිනවා. ඉතාමත් අමාරු මැතිවරණයට මුහුණ දෙනවා. ජීවිතය පරදුවට තබලා ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න එතුමා එදා මුහුණ දීලා ඒ පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය කළා. ඊට පස්සේ එතුමා විජය කුමාරතුංග මැතිතුමා නිර්මාණය කරපු පක්ෂයේ නියෝජනය කරමින් කටයුතු කරලා 1994 වෙද්දී එතුමා 93 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා ඒකෙදි පරාජයට ලක් වුණත් නැවත වාරයක් 94 මහ මැතිවරණ එතුමා ජයග්‍රහණය කරනවා. එතුමා 1993 ඒ මැතිවරණයට ඉදිරිපත් වෙද්දී එදා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙලා තියෙන මොහොතක එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කරද්දී අපි එදා සටන බහිද්දී සාන්ති සනායක ඇමතුමත් ඒ සටන හිටියා. පෙර ගමන් කරුවෙක් හැටියට එතුමා හිටියා. එනිසා එතුමා නිවැරදිව නිවැරදි තීන්දු තීරණ ගත්ත දේශපාලකයෙක්. ඒ 88 93 ඊට පස්සේ 2015. එසා රටට අවශ්‍ය කරන මොහොතවල් වලදී නිවැරදිව නිවැරදි තැන හිටගත්ත නායකයෙක්. ඒකට එතුමා කාගෙන්වත් උපදෙස් ගත්තේ නැහැ. එතුමාගේ හෘද සාක්ෂිකව එතුමා වැඩ කටයුතු කරපු දේශපාලකයෙක්. එතුමා 1994 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය ලැබුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරණියයි කියන දෙයක් තමයි එතුමාට ඒ අවශ්‍ය කරන තනතුරු එතුමා බලාපොරොත්තු වෙච්ච තැන්වලට එතුමාට එන්න බැරි වුණා කියන එක කවුරුත් දන්න දෙයක්. ඒක රහසක් නෙමෙයි. හැබැයි එතුමාව කැබිනට් ඇමති ධූරයක් දක්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා ගේනවා. එතුමා වෙයි ගේන්නේ. එතුමා දේශීයත්වයට ඒ වගේම දේශපාලකෙක් වගේම අපි කවුරුත් දන්න ඉද වෙදකමට හැම වෙලෙම උපදෙස් දෙන මන්ත්‍රීවරයෙක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ එතුමගෙන් ගොඩක් මේ වෙදකම් ගත්ත මන්ත්‍රීවරු ඉන්න බරගණනාවක්. ඉතින් එතුමට ඒ ගැන පුදුම ආසාවක් තිබ්බා, උනන්දුවක් තිබුණා. ඒ වගේම ගොවිතැන ගැන අපි අනිත් මන්ත්‍රීවරු කතා කරපු විදිහට පුදුම ආසාවක් උනන්දුවක් ගොවිතැන සම්බන්ධව තිබුණා. මම දන්නේ අපේ රජයේ කාලේ මෙතන පාර්ලිමේන්තුව පිටිපස්සේ මම හිතන්නේ කුඹුරුයායේ ඇස්වැද්දුවේ එතුමා. එනිසා දේශීයත්වයට ලැබි ගැමිකම හැම වෙලේම ආරක්ෂා කරගෙන වැඩ කටයුතු කරපු පුද්ගලෙක්. එතුමා කුරුණෑග ළඟ නගරයේ එතුමා පදිංචි වුණා. මං හිතන්නේ එතුමාගේ නිවස සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ නිවසක්, තාත්තගේ නිවස මං හිතන්නේ. ඉතින් එතුමා එතනින්ලා දේශපාලන කෙරුවා. නගරේ ඉඳගෙන දිස්ත්‍රික්කයේ පුරා යමින් ජනතාවට වැඩ කටයුතු කරමින් එතුමාට ලැබිච්ච ඇමති ධූරය වලින් උපරිම අන්දමින් ජනතාවට සේව කරන්න එතුමා මහන්සි වුණා, කැප වුණා, උනන්දු වුණා. කලකිරීම තිබුණත් එතුමාගේ මේ වැඩ කටයුතු එතුමා අතපසු කෙරුවේ නැහැ. ඒ 2015 දී 2010 දී 2009 දී මම 93 ගත්ත දේශපාලන තීන්දුව වගේම 2009 දී මම ගන්න දේශපාලන තීන්දුවක් රට බේරගත්ත නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට උදව් කරන්නේ. ඒ නිසා අපි එකම පොරපිටියේ දේශපාලනක වශයෙන් එකතු වෙන නැවත වාරයක් 2013 පස්සේ. ඉතින් 2010 ඉඳලා අපි එක කැබිනට් මණ්ඩලෙ ඉඳගෙන එකට වැඩ කරලා අනිත් අපේ මන්ත්‍රීතුමාලා කියු විදිහට, රණිත් සොයිස මන්ත්‍රීතුමා කියු විදිහට 2015 දී අවශ්‍යම කරන මොහොතකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දෙන්න පුළුවන් උපරිම ශක්තිය එතුමා ජනවාරි 8 වෙනිදා ලබා දුන්න දේශපාලකෙක්. එතුමාට ඉතාමත් මෙතන අපි දැක්කේ එතුමාට ඒ අවශ්‍ය කරන මොහොතදී තීන්දුව తీන්න ගන්න හොඳ දේශපාලන විඥානයක් සහ රට වෙනුවෙන් හැම වෙලේම පෙනී හිටපු දේශපාලකෙක්. එතුමාගේ දේශපාලන කතා දිහා බලපුවාම හොඳට දැනෙච්ච දෙයක් තමයි එතුමා හැම වෙලේම රට වෙනුවෙන් පෙනී හිටියා, රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් පෙනී හිටපු දේශපාලකෙක්. ඒ ගැන එතුමා දෙවතාවක් කල්පනා කරන්න එතුමා ඉඩ තිබ්බේ නැහැ. එතුමා ඒ වෙනුවෙන් නිවැරදි තීන්දුව ගත්තා, නිවැරදිව පෙනී හිටියා, නිවැරදිව ගමන් කෙරුවා. ඒ ගත්ත තිබිච්ච අඩි ආපස්සට ගන්න කටයුතු කරපු නායකයෙක් නෙමෙයි. ඉතින් අපි දන්නවා එතුමා අසනීපලා තියෙනවා. අර කිව්වා වගේ මේ එතුමාගේ මේ එතුමා ගැන ආදරය කරපු නැති පුද්ගලෙක් හැටියට අපි දකින්න ජනතාවට ආදරය කරුවා. හැබැයි එතුමාට ගැන ආදරය කෙරුවේ නැහැ. ඒ නිසා තමයි එතුමා අපිට අහිමි වුණේ. නැත්නම් තව කාලයක් දේශපාලන වශයෙන් මේ රට සේවය කරන්න පුළුවන් දේශපාලකෙක්. ඉතින් ඇත්ත වශයෙන්ම අපි කනගාටු වෙනවා එතුමාගේ අසනීප තත්ත්වෙන්. එතුමා අපිට අහිමි වුණේ. එතුමා මේ ඒ ගැන පොඩි තැකීමක් හරි තිබ්බනම් එතුමාට මේ විදිහේ මරණයකට එතුමා පත් වෙන්නේ නැහැ. ඒ නිසා 2015 පස්සේ එතුමා මාතක ඉතාමත්ම කිට්ටුවෙන් දේශපාලන කෙරුවා. කුරුණෑර දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු කරන්න, විපක්ෂින් දෙන වැඩ කටයුතු කරන්න, දිස්ත්‍රික්කයේ වැඩ කටයුතුදී එතුමා බොහොම බොහොම අමාරු චරිතයක් එතුමාත් එක්ක වැඩ කරන්න ගියාම. ඒ කවුරුත් දන්න දෙයක්. එතුමා බොහොම තීන්දුවක හිටියොත් ඒ තීන්දුවේ ඉන්නවා කියන මතේ ඉන්න. හැබැයි මම දැකපු හොඳ ගති ලක්ෂණයක් තමයි එතුමාත් එක්ක ඒ කාරණා සම්බන්ධ කතා කරගත්තොත් එතුමා තේරුම් කරලා දුන්නොත් එතුමාව ඒ නිවැරදි තැනට ගේන්න පුළුවන් නම්‍යශීලී දේශපාලකෙක් හැටියට මම දකින්නේ. හැබැයි සමහරු දැක්කොනේ එතුමා බොහොම තීන්දුවක් ගත්තාම ඒ තැනම ඉඳගෙන වැඩ කටයුතු කරන වෙනස්. මම දැක්කේ හැටියට එතුමා නම්‍යශීලී දේශපාලකෙක් හැටියට මේ හැම වෙලෙම දී සාකච්ඡා කරලා මට පුළුවන්කම තිබුණා වෙනම ගිහිල්ලා වාඩිලා කාමරේ ඉඳගෙන සාකච්ඡා කරලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ තීන්දුව తీරන වෙනස් කරගෙන ජයග්‍රහණය සඳහා එකට වැඩ කරන්න පුළුවන් මානසිකත්වයක් තිබුණු දේශපාලඥයෙක්. ඉතින් මට මතක් වෙන මේ ලාවේදී විශේෂයෙන්ම අලුත් පක්ෂයක් හදලා ඒකේ විශාල පිරිසක් අපේක්ෂත්වය ලබා ගන්න පොරකද්දී වෙලාවේදී ඒ තීන්දුව తీරන ගන්න එතුම බොහොම මේ සමබරතාවකින් කටයුතු කරපු දේශපාලඥෙක් ළඟ ඉඳගෙන එකට ඉඳගෙන කවුරු මොනවා කියුවා කවුරු බෙදන්න හැදුවත් ඒ සහෝදරකමින් දේශපාලනය කරපු මන්ත්‍රීවරයෙක් සහෝදර මන්ත්‍රීවරයෙක් දේශපාලනකින් හැටියට මං සාන්දි සනක එතුමා දකින්න. ඉතින් අපිට ඇත්තටම දරන්න බැරි පාඩුවක් රටට පාඩුවක්. ඇත්ත වශයෙන්ම මං කල්පනා කරලා හිටියේ මේ කතන්දර ටික අහගෙන ඉද්දි මේ කතාවල් ටික සාන්දි සනක එතුමා හිටන මොන තරම් හොඳද කියලා. අපි සාමාන්‍ය අපේ රටේ තියෙන දේක් තමයි මේ ඉන්නකොට හොඳ කියන්නේ නැහැ. නැති වුණා තමයි ගොඩාක් දුරට මේ හොඳ කියන්නේ. ඇත්ත වශයෙන්ම සමහර අන්තර්ගත 225 දෙනාම හොඳ නැහැ කියන යුගයක සාන්දි සනක මැතිතුමා නැති වෙච්ච එක පාඩුවක් කියලා. ඉතින් 225 දෙනාටම පහර දෙන මේ පිරිසක් ඉන්න රටක් අගය කරන්නේ නැහැ. මේ ආර්ථික හදපු මිනිස්සු ගැන හොඳ කතා කරන්නේ නැහැ. ආර්ථික විනාශ කරපු මිනිස්සු ඇවිල්ලා ආර්ථික හදන මිනිස්සුන්ට පහර දෙන කාලයක් මේක. ඒක අපි දැක්ක 2010න් පස්සේ. මේ රටේ ආර්ථික විනාශ කිරීමේ මේ ජනතා විමුක්ති පෙරමුණ අපි ඒක දන්නවා. 12000ක් කනත්තර දක්වන ගියා සාන්දි සර කැමතුවා බේරුණා. තරුණයන් ගලුවට කතා කරලා තරුණයන්ගෙන උම ගියවලා තරුණයන්ව කනත්තර දක්වන ගිය යුගය. ආපහු 87 ඒකම ගෙරුවා. 60000ක් මරුණා මේ රටේ. හැබැයි ඇයිලා කතා කරන්නේ පාර්ලිමේන්තුවේ මේ රටේ ආර්ථිකයට උදව් කරේ ඒගොල්ලෝ ඒගොල්ලන් ඉදලා ආර්ථිකය හදන්න පුළුවන් ආර්ථික විනාශ කරුවේ අනිත් අය කියලා තමයි ඇඟිලි දික් කරන්නේ. ඒක අපි දැකලා තියෙනවා. ඊළඟට ආර්ථික විනාශ කිරීම ප්‍රබල කරන්නේ මුළු රටක් විනාශ කරලා දැම්මා. අදටත් අපි ණයගෙන තාම ගත්ත පතුරන් වලටයි තුවක් වලටයි මේ යම් යම් දේවල් යුද්ධයට අවශ්‍ය වෙච්ච දේවල්. ඉතින් මේ රටේ ආර්ථික විනාශ කරනවා. ඊට පස්සේ 2015 හැදිච්ච ආර්ථිකය විනාශ කරන්න ආණ්ඩුවක් ගෙනල්ලා විනාශ කරලා දැම්මා. ඊළඟට සහරන් ගෙනල්ලා බෝම්බ පිපිරුවා. ආරක්ෂා නැති කරුවා විනාශ කරුවා ආර්ථික විනාශ. හැබැයි පහර දෙන්නේ සාලි දිසානායක මහත්තයා වගේ වැඩ කරපු දේශපාලකයන් තමයි පහර දෙන්නේ. රටේ වැඩක් කරපු ගමේ මිනිස්සුන්ට වැඩක් කරපු විදුලිය දුන්න පාරවල් හදපු බොණ්ඩ වතුර ටික දුන්න හරි ගොවිතැනට උදව් කරපු මිනිස්සුන්ට තමයි පහර දෙන්නේ. ඒක තමයි සම්ප්‍රදාය වෙලා තියෙන්නේ මේ රටේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. යථාර්ථය ඒකයි. පිටේ ඉඳලා බලාගෙන පහර දෙනවා. අගය කරන්නේ නැහැ. දැන් සාලි දිසානායක ඇමතිතුමා නැති වුණාන් පස්සේ තමයි අගය කරන්නේ. හැබැයි ඉන්නකොට අගය කරනවා වඩා හොඳයි. එහෙම කරන්නේ ඉන්නකොට පහර දෙනවා. ඒකේ හොඳ උදාහරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මේ රටට සාමය ගෙනල්ලා ලංකා ඉතිහාසයේ වැඩිම සංවර්ධනය කරලා මේ රටේ යටිතල පහසුකම් දියුණු කරලා හැම දෙයක්ම කරලා උපාධි දාන රස්සාල් දීලා තොගෙට රස්සාල් දීලා අලුතෙන් රස්සාල් හදනවා කියලා ආණ්ඩුවක් අරගෙන මෙලෝදියක් කරන්නේ නැතුව හැබැයි වැඩ කරපු මිනිස්සුන්ට පහර දෙන රටක්. මේක ඇත්ත වශයෙන්ම කනගාටුදායක තත්ත්වයක්. එනිසා මම මේ රටේ විශේෂයෙන් ප්‍රකාශ කරන සාන්දි සානක මැතිතුමාගේ චරිතය අපි කාටත් ඔහුගෙන් ඉඟගත්තු දේවල් තියෙනවා. ඔහු කවදාවත් ගම මතක කෙරුවේ නැහැ. ගමේ මිනිස්සු අමතක කෙරුවේ නැහැ. ඡන්දදායක අමතක කෙරුවේ නැහැ. ඡන්දදායකත් එක්ක ජීවත් වුණා. මල ගෙදරට ගියා. මගුල් ගෙදරට ගියා. හැම වෙලේදීම හිටියා දේශපාලන වැඩ කටයුතුවේදී ඒ කරන්න ඕන කරන අවශ්‍ය කරන නායකත්වය ලබා දුන්නා. මනුස්සකම් තිබුණා. බොහොම මේ ඔහුව හොඳ ශක්තිමත් දේශපාලඥයෙක් හැටියට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ මහජන පක්ෂයට එතුමා උදව් කෙරුවේ. අනිත් පක්ෂවලට සමහරට ඔහුව දරුණු නායකයෙක් හැටියට දකින්න ඇති හේතුව එතුමා එතුමාගේ පක්ෂය වෙනුවෙන් කරන්න තියෙන උපරිම කෙරුවා පක්ෂ ජයග්‍රහණය කරනවා. එතුමාට හම්බුනේ අමාරු ආසනයක්. එක්සත් ජාතික පක්ෂයේ ආසනයක් කිරියාල කියන්නේ ලේසි පාසු ආසනයක් නෙමෙයි. තන්යාලියා කියලා කියන්නේ 1970 දිනපු ආසනයක්. එහෙම ආසනයක් එතුමාට හම්බුනේ මේ ජයග්‍රහණය කරන්න. ඉතින් එතුමා ඒ සඳහා කැප වුණා, මහන්සි වුණා. විවිධ තීන්දුව తీන්න ගන්න ඇති, හැප්පෙන්න ඇති, රණ්ඩු වෙන්න ඇති. හැම දෙයක්ම හැබැයි එතුමා ඒ කෙරුවේ එතුමාගේ පක්ෂය වෙනුවෙන්. එද එතුමා වෙනුවෙන් නෙමෙයි. ඒ නිසා සාන්දි සානායක මැතිතුමා මේ වෙලාවේදී නැතිවීම අපිට බලවත් පාඩුවක්. ඒක ප්‍රධාන හේතුව තමයි මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ඊළඟට මේ රටේ සංවර්ධන විනාශ කරමින් ආර්ථික විනාශ කරමින් Tamanට ඕන ඕන විදිහට පනත් අනුමත කරමින් පාර්ලිමේන්තු සම්ප්‍රදා පාගා දාමින් කටයුතු කරන ආණ්ඩුවට විරුද්ධව සාන්දි සානායක මැතිතුමා නැකිట్లా ඒකට විරුද්ධව හිටපු පුද්ගලෙක්. එතුමා නිස්සද්ද පාර්ලිමේන්තුවේ ඇවිල්ලා හිටියත් වැඩි පාර්ලිමේන්තුවේ එතුමා කතා කරන පුද්ගලෙක් නෙමෙයි. අවශ්‍ය වෙලාවේදී විතරයි එතුමා කතා කරන්නේ. හැබැයි අපිට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරද්දී පාර්ලිමේන්තුව තුල මේ වලට මේ පාර්ලිමේන්තුවේ මැදට බැහැලා සටන් කරන්න ඕන දැයිදී එතුමා බොහොම හිමින් සිරුරේ පල්ලෙහාට බැහැලා ඉවරලා ඉදිරි පැලේ හිටපු සටන්කාමියෙක්. ඒ තමයි සාන්ති සනා ගැමතුමා. එතුමා හැංගුනේ නැහැ. එතුමා වාඩිලා පුටුවල වාඩිලා හිටියේ නැහැ. අනිත් සංගයෝ ටික නැගිටලා ඉවරලා රට වෙනුවෙන් පෙනී හිටින්දි එතුමා ඇවිල්ලා ඒ වෙනුවෙන් පෙනී හිටියා. ඒ තමයි සාන්ති සනා ගැමතුමාගේ අවිදක්ක සුවිශේෂත්වය. ඒ නිසා අපිට ඇත්තටම දරන්න බැරි පාඩුවක් කුරුණෑර දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂයෙන්ම මේ ලොකු අඩුවක් අපිට. ඉතින් මේ නදී මම ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම මේක වැඩියම දුක තියෙන්නේ එතුමා ඉදත් කිව්වා එතුමාගේ භාර්යාව සහ දරුවන්ට වැඩිම කනගාටුව තියෙන්නේ ඒකට. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ලොකු මේ වේදනාවක් ඉන්නේදී බිරිඳට සහ දරුවන්ට තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ගේ තාත්තා ගැන මන්ත්‍රීවරු කරන හොඳ කතා මේ අහගෙන ඉන්නකොට දරන්න බැරි වේදනාවක් ඇති. මම කල්පනා කර හිටියේ කොහොමද මෙතන වාඩිලා ඉන්නේ කියලා. මේ තමයි ඇත්ත තත්වය. තමන්ගේ පියා නැති වෙලා ඉද්දි තමන්ගේ ස්වාමි පුරුෂයා නැති වෙලා ඉද්දි ඒ ස්වාමි පුරුෂයාගේ හොඳ අහන්න ලැබෙද්දි ඒක ලොකු දරන්න බැරි වේදනාවක්. අපිට ලේසි කතා කරන්න හැබැයි ඒක දරන්න බැරි වේදනාවක්. ඒ නිසා මම මීටදී දීර්ඝ කතා කරන්න යන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරන්නේ සාන්ති සනා ගැමතුතුමා ඒ කරගෙන ආව දේශපාලන වැඩපිළිවෙල බිරිඳට සහ දරුවන්ට අනාගතයේ කිරීමේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා තමයි මම මේලාදී ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මම මීටදී දීර්ඝ කතා කරන්නේ නැවත වාරයක් කනගාටු ප්‍රකාශ කරන නැවත වාරයක් මම මතක් කරන්න කැමතියි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාට කරන්න පුළුවන් හැම උපකාරයක්ම අසනීපෙච්ච වෙලා ඉඳලා බිරිඳත් එක්ක සාකච්ඡා කරමින් අපිත් එක්ක සාකච්ඡා කරමින් උදව් උපකාර කෙරුවා. එයා මේ අවශ්‍ය කරන අසනීපය සිද්ධ වෙච්චාම කොළඹට ගෙනල්ලා කරන්න පුළුවන් හැම උපකාරයක්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ හයිය දුන්නා පවුලටත් අපිටත්. ඒ වගේම එතුමා නැති වුණාන් පස්සේ වර්තමාන ජනාධිපතිතුමත් ඒ අවශ්‍ය කරන සහවිදුන එක මතක් කරන්න ඕනේ. මෛත්‍රී වසිරිසෙන් ජනාධිපතිතුමත්. ඉතින් ඒ වගේ මහින්ද අමරීර මැතිතුමා ඇතුළු ඒ മന്ത്രി දයසිරි මන්ත්‍රීතුමා ඇතුළු ඒ മന്ത്രി කණ්ඩායම. ඒ වුණත් අපේ ස්තුතිය පුද කරමින් මොකද මේ වෙලදී නැවත වාරයක් අපිට දරන්න බැරි පාඩුවක් මේ අවශ්‍ය කරන මොහොතක එතුමා නැති වුණේ. ඉතින් මේලාදී නැවත වාරයක් මගේ ශෝකය බිරිඳට දරුවන්ටත් ඒ ඥාති සියලු දෙනාට ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
දෙයි කරු මන්ත්‍රීතුමනි ඊළඟට ගරු නිමාල් ශ්‍රීබාලද සිල්වා ගරු මන්ත්‍රීතුමා.
උලාසනාරුඩ සභාපතිතුමනි මේ අවස්ථාවේදී අභාවප්‍රාප්ත අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රී කහිටුපු අමාත්‍යවරයෙකු වන සාලින්ද දිසානායක මැතිතුමාගේ අභාවයේ පිළිබඳව සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපේ ශෝකය එතුමාගේ ඉරදටත් දරුවන්ටත් පවුලේ අනිකුත් සමාජ නෑදෑ හිතමිතුරන්ටත් විශේෂයෙන්ම හිරියාල ආසනයේ ජනතාවටත් ඉදිරිපත් කිරීම සඳහා මේ අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. සාලින්ද දිසානායක මුලින්ම අපට මුණ ගැහුණේ 1997 මේ සභා ගර්භය තුළ 94. සාලින්ද දිසානායක මන්ත්‍රීතුමා එවකට වචනේ පරිසමාප්තියෙම ඉතාම ඡාම් ජීවිතයක් ගත කරපු ජනතාව සමග ජීවත් වුණු ජනනායකෙක්. එතුමාගේ හදවතේ හැම විටම අපිට දැනගන්නට දකින්නට ලැබුණේ ජනතාව වෙනුවෙන් යමක් කරන්නට තමන්ගේ දැනුම, තමන්ගේ ශක්තිය, තමන්ගේ දේශපාලන අභිලාෂය විශේෂයෙන්ම නිර්මාණශීලී ලෙස උපයෝගී කරගැනීමේ සහජ ගුණයක් එතුමාට තිබුණා. විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන් අතරින් උගත් මන්ත්‍රීවරයෙකු හැටියට, ඉංජිනේරුවරයෙකු හැටියට උපාධි ලබාගත්ත මේ රටේ දේශපාලනය පමණක් නෙවෙයි තාක්ෂණය පිළිබඳව හොඳ දැනුමක් ඇති මන්ත්‍රීවරයෙකු හැටියට එතුමාට නිර්මාණශීලීව සිය වැඩකටයුතු සැකසුම් කර ගැනීමටත් ජනතාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමටත් එතුමාට භාග්‍යයක් ලැබුණා. විශේෂයෙන්ම එතුමා ආගේ කරන ලද දේශපාලන දර්ශනය, වාමාංශික දේශපාලනය තමයි එතුමා විජය කුමාරතුංගගේ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සමීපතම දේශපාලන සගයෙකු. එතුමා විශේෂයෙන්ම මේ රටේ තැලෙන පෑගෙන පොඩි වෙන ජනතාව වෙනුවෙන්, මේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඬක් නැගීමට මේ පාර්ලිමේන්තු සභාගර්භය පාවිච්චි කරා කියන එක අපි ඉතාම හොඳින්ම දන්නවා. ඒ වගේම එතුමා විශේෂයෙන්ම මේ රටේ ජීවනාලිය වන කෘෂිකර්මාන්තය කෙරෙහි ඉතාම නිර්මාණශීලී ලෙස තමන්ගේ විද්‍යාත්මක දැනුම ස්වදේශික වාදය සමග එකතු කරගනිමින් දේශීය කෘෂි ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අවශ්‍ය දර්ශනයක් මෙන්ම ප්‍රායෝගික වැඩපිළිවෙලක්ද එතුමා ඉදිරිපත් කළා. ඒ නිසා මෙවැනි නිර්මාණශීලී තරුණ දේශපාලඥයන් බිහි වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ නිසා අපි එතුමා දකින්නේ සුවිශේෂ දේශපාලඥයෙකු හැටියට. ඒ නිසාම එතුමාගේ මේ අකල් මරණය ශ්‍රී ලංකාවටත්, ඒ වගේම විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයටත් විශාල දරාගත නොහැකි පාඩුවක්. ඒ වගේම එතුමා ඉතා හොඳ පියෙක්, ඉතා හොඳ ස්වාමි පුරුෂයෙක්. එසේම එතුමා සෑම විටම තමන් ගත කරපු ජීවිතය චාම් ලෙස ගත කරා. මට මතකයි මා වාරිමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේදී මට එතුමා සමග කුරුණෑගල ප්‍රදේශයේ තියෙන ජල ප්‍රශ්නය විසඳීම සඳහා එතුමා සමග වැව් අමුණු පිළිසකර කිරීමේ කටයුතු සඳහා ඒ දිස්ත්‍රික්කය තුළ ගාක් ඇවිදිනට මට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවන්හිදී එතුමා ගොවිතැන කෙරෙහි, කෘෂිකර්මාන්තය කෙරෙහි තිබුණු ඇල්ම, තිබුණු දැනුම, තිබුණු නිර්මාණශීලී ක්‍රියාකාරකම් මම ඉතාමත්ම අගය කළා. ඒ වගේම එතුමා සෑම විටම දේශපාලනයේ ප්‍රගතිශීලී පිළිය හිටියේ. ප්‍රගතිශීලී දේශපාලනය වෙනුවෙන්, ඒ වගේම රටේ ජාතික හා ආගමික සංහිඳියාව වෙනුවෙන් කැපවුණු මන්ත්‍රීවරයෙකු හැටියට හදවතින්ම හා ක්‍රියාවෙනුත් එතුමා වැඩ කටයුතු කළා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපි එතුමා තුළ තිබූ ඒ දැවැන්ත ගුණ සුවඳ පිළිබඳව මෙනෙහි කරමින් එතුමාගේ අභාවයෙන් අපට සිදු වූ ශෝක පාඩුවත් මෙනෙහි කරමින් එතුමාට විශේෂයෙන්ම මේ ශෝකයට පත් වූ පවුලේ සියලු දෙනාටමත් අපේ ශෝකය ප්‍රකාශ කරමින් එතුමා නැවත අපාතර ඉපදී අනාගතයේදී මෙරට ජනතාව වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මට අවස්ථාව සලසා දීම පිළිබඳව ඔබට එතුමාට ස්තුති කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි කරු මන්ත්‍රීතුමනි. ඊළඟට කරු රසන්ද අලකියවන්න මන්ත්‍රීතුමා.
මුලස්නාරුඩ කරු මන්ත්‍රීතුමනි, මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවත් අපි සියලුම දෙනාමත් බලාපොරොත්තු නොවූ දිනයකදී බලාපොරොත්තු නොවූ අවස්ථාවකට තමයි අද අපි මේ සියලුම දෙනාම සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ අපත් සමග මීට දින කීපයකට පමණ පෙරදී එකින් එක හමු වෙමින් කටයුතු කරමින් සිටපු කෙනෙක් අප අතරින් වියෝ වීම සාමාන්‍යයෙන් කෙනෙක් ස්වභාවයෙන්ම මිය යෑමට වඩා මං හිතන්නේ අපට කනගාටු දායක කරුණක්. සාලින්ද දිසානායක අපේ හිතවත් මන්ත්‍රීතුමා පිළිබඳව අද උදෑසන සිට මේ සභාවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම දෙනාම එතුමාගේ දේශපාලන සහ පෞද්ගලික ජීවිතය පිළිබඳව විශාල වශයෙන් කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කළා. ඒ සියලුම කරුණු අනුමත කරනවා. විශේෂයෙන්ම මහජන පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ දේශපාලන කටයුතු පිළිබඳවත් එවැගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල සහ රටේ ජාතික වශයෙන් එතුමාගේ දේශපාලන කටයුතු පිළිබඳවත් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළා. එතුමා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ ජාතික වශයෙන් යම් යම් කරුණු ඉටු කළා වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සමග ඉතාමත් කිට්ටුවෙන් විජේ කුමාරතුංග මැතිතුමා සහ මහජන පක්ෂය ආරම්භ කරපු දිනේ ඉඳන්ම ඉතාමත් කිට්ටුවෙන් කටයුතු කරපු කෙනෙක් විදිහට එතුමා අත්තනගල්ල සහ මහර ගම්පහ සීනෑකෝරළය තුලත් චන්ද්‍රිකා මැතිණිය සමග එතුමා දේශපාලන කටයුතු වලට සම්බන්ධ වුණා. ඒ අනුව අදත් අපේ ප්‍රදේශවල අපේ ක්‍රියාකාරීන් හිතවතුන් සාලින්ද දිසානායක අපේ හිතවත් මන්ත්‍රීතුමා පිළිබඳව එතුමාගේ ගුණ පිළිබඳව අදත් කතා කරනවා. අදත් එතුමාට අපේ ප්‍රදේශවලත් එතුමා ගැන දන්න ජනතාව කිට්ටුවෙන් ඇසුරු කරපු ජනතාව අදත් එතුමා පිළිබඳව සිහිපත් කරනවා කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි 80 ගණන්වල පැවති මැතිවරණය අපි වර්ජනය කළා, අපි ප්‍රතික්ෂේප කළා. විවිධ හේතු තිබුණා. නමුත් විශේෂයෙන්ම ඒ වෙලාවේදී සාලින්ද දිසානායක මැතිතුමා ඒ තිබුණු දරුණු ඒ ත්‍රස්තවාදයට පවා එවැගේම දකුණේ තිබුණු ඒ ත්‍රස්තවාදයට පවා දැන දැන දේශපාලනය කළොත්, ඡන්ද ඉල්ලුවොත්, ඡන්ද කටයුතු කළොත් රස්සාව මාරු කරනවා, රස්සාවෙන් අයින් කරනවා විතරක් නෙමෙයි කෙලින්ම වෙඩි තියලා මරපු යුගයක්. ඒ නිසා එවැනි තත්ත්වයකට පවා කිසිදු බයවීමකින් තොරව එතුමා ඒ දේශපාලන ක්‍රියාවලියට නායකත්වයක් දායකත්වයක් ලබා දීපු අය. එම නිසා විශේෂම විජේ කුමාරතුංග මැතිතුමාගේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් මං හිතන්නේ පැය 24ම කැප වෙලා කටයුතු කරපු ඒ යුගය, ඒ කරපු සේවය අපි මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කළ යුතුව තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම සමස්ත රටේම ජනතාව අද මේ පාර්ලිමේන්තුවේ 225ම දිහා වෛරෙන් ක්‍රෝධෙන් බලන්නේ. සමස්ත රටේම ජනතාව හිතනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ම අද ඉතාමත් ආර්ථික වශයෙන් ශක්තිමත් පොහොසත්, මේ අයට ඕනෑම දෙයක් තිබෙනවා යනාදී වශයෙන් එවැනි ආකල්පයක් සිතුම් පැතුම් තිබෙන. නමුත් සාලින්ද දිසානායක අපේ මිත්‍රයා, අපේ මන්ත්‍රීතුමා මං හිතන්නේ ඒ සමාජයේ සියලුම දෙනා දරන මතය යම්කිසි ආකාරයක ප්‍රශ්නකාරී තත්ත්වයක් එතුමාට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. එතුමා දේශපාලනයට ආවට වඩා අද එතුමා සතුව තිබෙන ඒ භෞතික දෑ අඩුයි. ආර්ථික වශයෙන් ප්‍රශ්න තිබෙනවා. නමුත් එතුමාට මිල මුදලට කරන්න බැරි ජනතාව එතුමාගේ සේවය ගරු කරනවා. ඉතින් මේ නිසා දේශපාලනය කළායි කියලා කිසිදු ආකාරයෙන් චෝදනාවක් එල්ල කරගන්න නැතුව වැනි කාගෙවත් විවේචනයකට ලක් වෙන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට සහ ආදර්ශවත් දේශපාලනයක් කරපු කෙනෙක් විදිහට තමයි අපි සාරෙන්දි දිසානායක මන්ත්‍රීතුමා විශේෂයෙන්ම අපි දකින්නේ. වර්තමානයේ දේශපාලඥයින්ට ඉතාමත් ආදර්ශමත් චරිතයක් කියන එක අපට වචන පරිසමාර්ථයෙන්ම අපිට කියන්න පුළුවන්කමක් තිබෙනවා. අද මෙවැනි දේශපාලඥයෝ තමා සමස්ත රටම අද ඉල්ලන්නේ. අද සමස්ත රටම බලාපොරොත්තු වෙන්නේ මෙවැනි අවංක දේශපාලඥයින්ගෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක් තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා එවැනි යුගයක මෙවැනි අවංක දේශපාලඥයෙක් නැතිවීම සමස්ත රටටමත් මං හිතන්නේ පාඩුවක් කියන එක අපි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි සැබෑ මිත්‍රයෙකු විදිහට අපි මෙවැනි ශෝක ප්‍රකාශ කරලා අවමගුල් උත්සවය පවත්වල පමණක් මං හිතන්නේ එතුමාට සැබෑ ගරුත්වයක් දක්වාය කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපිට සැබෑ ගරුත්වයක් එතුමාට දක්වන්න පුළුවන් කමක් තිබෙන්නේ විශේෂයෙන්ම එතුමා ආදරය කරපු ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට පක්ෂයක් විදිහට සහ අපි ඒ සේවයේ යුතුකම වගකීම අපි ඉටු කළ යුතුව තිබෙනවා. අපි හිතනවා ඒ වගකීම එතුමාගේ මැතිනිය බාර අරගෙන කටයුතු කරයි කියලා අපි හිතනවා ඒ දූපුතුන්. ඒ නිසා ඒ සඳහා අපේ සම්පූර්ණ සහයෝගය දායකත්වයේ ආශිර්වාදය අපි ලබා දෙනවා. ඒ වගේම එතුමාගේ පවුලේ සෑම කෙනෙකුටම ඉදිරි අනාගතයේදී අපි දුක සැප බෙදා ගැනීමට අපි සහයෝගයේ දායක වෙලා අපි කටයුතු කරලා තමා මං හිතන්නේ අපට සාරංජි දිසානායක මන්ත්‍රීතුමාට දක්වන්න පුළුවන් ගෞරවය අපට සැබෑ ලෙස දක්වන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා අපි සියලුම දෙනාම අපි එතුමාට ඒ ආකාරයෙන් කටයුතු කරලා ඒ එතුමා බලාපොරොත්තු වුණ සේවය අපි ඒ ප්‍රදේශයට මේ රටට අපි ඉටු කරලා එතුමාගේ භාර්යාව ඇතුළු දූ දරුවන්ට ඉදිරි අනාගතයේදීත් අපෙන් ඉටු වූ යුතුකම් වගකීම් අපි ඉටු කරලා අපි සැබෑ ගරුත්වයක් එතුමාට දක්වමුයි කියන ඒ ඉල්ලීම ආරාධනය අපි සියලුම දෙනාට කරමින් ඒ මැතිනිය දූපුතුන් ඇතුළු සියලුම දෙනාට විශේෂයෙන්ම සීනාකෝරළේ ජනතාවගේ ඒ ශෝකයේ කනගාටුව මේ අවස්ථාවේදී පළ කරමින් අපේ හිතවත් සාලින් දිසානායක මන්ත්‍රීතුමාට නිවන් සුවත් වේවායි කියලා ප්‍රාර්ථනා
කරමි. ස්තුති හරෝ මන්ත්‍රීතුමනි. ඊළඟට කරු සුරෙන්ද පුංජිනිලම මන්ත්‍රීතුමා.
සභාපතිතුමනි, සාලින් දිසානායක අපේ වෙංගු ගරු මන්ත්‍රීතුමා පිළිබඳව අට 88 89 කාලේ තමයි මම එතුමා හඳුනා ගන්න ලැබුණේ. මොකද මමත් ඒ කාලේ මහවැණැත්තන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මගේ හිතවත් එක් සමග මම මේ පළාතේ ටික කාලයක් ජීවත් වෙච්ච නිසා ඒ අවස්ථාවේදී එතුමා හිටියේ මේ රටේ තිබ්බ එවකට තිබ්බ ත්‍රස්තවාදයට මුහුණ දෙමින් ඒ ත්‍රස්තවාදය ඒ පළාත්වලින් පළවා හැරලා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්න කියන මතයේ කටයුතු කරගෙන එතුමා හිටියේ. ඒ මොකද එදා ඒ තිවිච්ච දකුණේ ත්‍රස්තවාදය හේතු කොටගෙන මැතිවරණයකදී ඡන්දය දාන්න යන ජනතාවට ඡන්දය දාන්නට ගියොත් තමන්ගේ ජීවිතය අහිමි වෙන යුගයක් තමයි එදා 88 89 තිබ්බේ. මට මතකයි මහව දළදාගම ප්‍රදේශයේ ප්‍රථමයෙන්ම ඡන්දය ඒ චන්ද මධ්‍යස්ථානයට ගිහිල්ලා චන්දය දාලා ආපු පුද්ගලයාව ඒ චන්ද මධ්‍යස්ථානය කිට්ටුවම වෙඩි තියලා ලොකු කරදරයකට පත් කරති. ඒ අවස්ථාවේ මමත් එවකටේ ප්‍රදේශයේ බාරෝ හිටපු පොලිස් අධිකාරිවරයාත් සැනින් එතෙන්ට ගියා ආරංචියලා. එයනකොට සාලින්දත් එතෙන්ට ඇවිල්ලා හිටියේ. අතන එතෙන් තමයි මම එතුමා අරියාකාරව අඳුරගත්තේ. එතුමා නිර්භීත මන්ත්‍රීවරයෙක්. විශේෂයෙන් එතුමාගේ උගත් උපාධිය, එතුමාගේ තියෙන අත්දැකීම් කොච්චරද කිව්වොත් එතුමායි හදාරා තිබූ වීකර්මාන්තය පිළිබඳව, එහෙමත්නම් කෘෂිකර්මාන්තය පිළිබඳව ශ්‍රී ලංකාවේ අයට තේරුම් ගන්න බැරුණත් ජපානයේ එතුමාට විශේෂ පිළිගැනීමක් ලබා දීලා තිබුණා. විශාල ගෞරවයක් ජපාන් රජයෙන් ලබා දීලා තිබුණා. එතකොට මම හිතන්නේ ජපානයට ඇවිල්ලා ඒ කටයුත්ත ඒ ප්‍රචලිත කරන්නත් මම හිතන්නේ ආරාධනා තිබුණා. නමුත් එතුමා අපේ රටට ආදරය කරපු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට සැබෑවින් ආදරය කරපු නායකයෙක් හැටියට එතුමා බැලුවේ තමන්ගේ රටේ කොහොමද විද්‍යාත්මකව කෘෂිකර්මාන්තයේ වීවගාව වස විසෙන් තොරව, එවාගේම අපේ රටේ එළ රජ දරුවන්ගේ කාලයේ සිට පැවිදි පැරණි වී වස විස නැති ලෝකයේ අපිට හැදිරෙන රෝගවලට ඒ රෝග වළක්වා ගන්නෙම ආහාර ඒ නිෂ්පාදිත වී වර්ගවලින් අපි පරිභෝජනය කරනකොට වළක්වා ගන්න ක්‍රම මේ රටේ ඇති කළා. මේ රටේ ජනතාව නිරෝගිමත් ජනතාවක් කරන්න ඕන යන මතය එතුමා තුළ තදින්ම තිබුණා. නමුත් අවාසනාවකට එතුමා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ රජේ, එවාගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජේ අපිත් එක්ක වැඩ කරත් එතුමාට එතුමා ඒ ක්‍රියා කරපු එතුමාගේ සිතුවිලි එතුමාට අවශ්‍ය වී තිබිච්ච දේ කරගන්නට එතුමාට අවංකවම ඒ අවස්ථාව නොලැබිනු වග මට අනන්ත අප්‍රමාණ වාරවලදී එතුමා ප්‍රකාශ කළා. එතුමා විශේෂයෙන්ම තිරුකුණාමල දිස්ත්‍රික්කයේ මම අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් එතුමා මගේ දිස්ත්‍රික්කයේ ඉන්න විශාල ජනතාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජීවත් වෙනවා. ඉතින් එයාගේ තීමෙන්ච්ච සම්බන්ධකම් මත එතුමා හැම අවස්ථාවකදීම අපපක්ෂ දේශපාලන කටයුතුවලදී අපේ දිස්ත්‍රික්කයට ඇවිල්ලා ජනතාව දැනුවත් කළා. විශේෂයෙන්ම අවුරුදු ගණනාවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උතුරු නැගෙනහිර තිබ්බ පළාත් ප්‍රථම පළාත් සභා මැතිවරණයට එතුමා ඇවිල්ලා ඒ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කටයුතු කරපු කවුරුත් ඒ යුගයේ ඒ අවස්ථාවේදී 2007-08 කාල සීමාව තුළ ඒ ප්‍රදේශයට එන්න බායෙන් හිටියත් සාලින්ද මන්ත්‍රීතුමා නොබියම ආවා. ඔබතුමත් අපේ සභාපතිතුමත් ඒ පිළිබඳව මතක ඇති කියලා මම හිතනවා. ඔබතුමත් තිරුකුණාමල දිස්ත්‍රික්කයේ අපේ මහජන මන්ත්‍රීවරයෙක් නිසා සහෝදරයෙක්. ඉතින් එතුමා එකෙන් නතර වුණේ නැහැ. එතුමා දේශීය වෛද්‍ය ඇමතිවරයා හැටියට අපේ මෝරවැව ඒ වගේම තිරුකුණාමලේ තවත් පළාත්වලට ඇවිල්ලා එතුමා දේශීය වෛද්‍යවරු හිටියා. ඒගොල්ලන්ට ස්ථානයක් තිබුණේ නැහැ ඒගොල්ලන්ගේ ඒ දේශීය වෛද්‍ය කටයුතු කරගෙන යන්න. එතුමා ඒ අයට අමාත්‍යාංශ සරහා මුදල් ලබා දීලා ඒ ස්ථාන හරිගස්සලා දීලා ඒ බෙහෙත් හේත් කරන්න ඒ අපේ දේශීය වෛද්‍යවරුන්ට විශාල උපකාර අවස්ථාන් ලබා දුන්න ඇමතිවරයෙක් දේශීය වෛද්‍ය ඇමතිවරයා හැටියට. ඒවගේ මෙතුමා දේශීය වෛද්‍ය කර්මාන්තය නංවන්නට ඉස්සා විශාල වේසක් කැපවූ මන්ත්‍රවරයෙක්. ඒවගේම එතුමා දේශපාලන වශයනුත් එතුමාට ආවිනිකු ප්‍රතිපත්තිවර එතුමා හිටගත්ත මන්ත්‍රීවරයෙක්. තමන්ගේ මතය ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එතුමා ඒ විදිහට කෙලින් හිටගෙන වැඩකරපු හොඳ මන්ත්‍රීවරයෙක්. ඒවගේ එතුමා විශේෂයෙන්ම කාගෙවත් විවේචන ප්‍රසිද්ධියෙන් නොකරපු මන්ත්‍රීවරයෙක්. එතුමා බොහොම හැදියාවකින් එතුමාගේ කටයුතු දේශපාලන වශයෙනුත් ඒවගේම අනිකුත් සත්ක වැඩ කටකොල්තේදී කරගෙන ගිය මන්ත්‍රීවරයෙක්. ඒවගේ එතුමා විශේෂයෙන්ම එතුමාගේ බිරිඳ මංජුනා මැතිනිය, ඒවගේම එතුමාගේ වැඩිමහල් දියණිය, ඊළඟට පුතා දියණිය උසස් අධ්‍යාපනයේ පදාරලාද විශ්වවිද්‍යාලයට යන්න එතුමා මොන කටයුතු කරත් ඒ අයටත් උදව් කරා. ඒ වගේ දැන් පුතණුවන් අද රෝයල් කොලෙජ් එක ඉගෙන ගන්නේ. හරි, එතුමාගේ වියෝවය නිසා ඒ දරුවට විභාගයට පෙනී සිටින්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා අපේ යුතුකමක් වෙනවා තමන්ගේ පියාගේ මරණය නිසා ඒ විභාග කටයුතු වලට පෙනී සිටීම නොහැකිවීම පිළිබඳ අපිට අනුගමනය කරන්න ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අවශ්‍ය උපදෙස් සහයෝගය ලබා දීම. ඒ වගේම මෙතනියටත් අනාගතයේදී අපේ තුරුණාගල දිස්ත්‍රික්කයේ ජනතාවටත් රටරත් සේවය කරන්න අවස්ථාවක් අපි ලබා දීමේදී සහයෝගය ලබා දිය යුතුයි. ඒ වගේම එතුමා කොතෙක් දුර හොඳ මිත්‍රයෙක්ද කිව්වොත් මම 2006 අඳුරගත්තම 2006 පාර්ලිමේන්තුවට මම ආවන් පස්සේ එතුමා නියෝජනය කරපු ඒ පක්ෂයේ ඒ පිරට එතුමාගේ ඒ තිබිච්ච නැදියාව මත මට පෞද්ගලිකව විවර්ගයක් අවශ්‍යලා තිබ්බා. ඒක කොහොමවත් හොයාගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. මං ශාලින්දර කතා කරලා කිව්වා විතරයි. එතුමා පොඩ්ඩක් හින්ද කියලා කතා කරලා ඉස්සනින්ම ඒ දුර්ලභ විවර්ගය මට ලබා දුන්නා. ඒක මට ඉතාමත්ම ජීවිතයේ වටිනාම අවශ්‍යලා තිබ්බ දෙයකට අවශ්‍ය කරපු විවර්ගයක් නිසා එතුමා ලබා දුන්නා. ඉතින් ඒ වගේ පුළුවන් නම් හැම අවස්ථාවකදීම කාට හෝ උදව්වක් ඉල්ලුවොත් උදව් කරන්න පෙළඹෙච්ච මන්ත්‍රීවරයෙක්. ඉතින් එතුමාගේ අභාවය මහිතන් කුරුමාගල දිස්ත්‍රික්කයට ඒ වගේ මේ බිරිඳට දෑබර දූදරුව දෙදෙනාට රටට වෙච්ච විශාල පාඩුවක්, ඒ වගේ අපේ පක්ෂයට වෙච්ච විශාල පාඩුවක් හැටියට මට අපිට දකින්න පුළුවන්. ඒ නිසා අවසාන වශයෙන් එතුමාගේ වියෝව අපි සියලු දෙනාට වෙච්ච පාඩුවක් හැටියට සඳහන් කරමින් ඒ එතුමාගේ ගිය ගමන් මාර්ගය අනිත් අයටත් ආදර්ශමත් විදිහට ගිහිල්ලා මේ රටට නිදහස් රටට සේවය කිරීමට අවශ්‍ය කරුණ එතුමාගේ ජීවිතයෙන් ගන්නට කියන එක මතක් කරමින් එතුමාට නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි.
ස්තුතියි ගරු මණ්ඩලතුමනි. ඊළඟට ගරු ડોક્ટર සුදර්ශනි ෆිනාන්ඩපුල්ලි.
ඔලා සනේහ බෝන ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද විශේෂයෙන්ම 1994 ඉඳන් මේ යන තෙක්ම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු හිරියාල ආසනේ ජනතාව වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව නියෝජනය කරපු ඉතාමත්ම හොඳ දේශපාලනඥයෙක් වෙච්ච සාලින්ද දිසානායක මැතිතුමාගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනාව ඉදිරිපත් කරන මේ අවස්ථාවේ වචන කීපයක් එකතු කරන්න ලැබීම පිළිබඳව මම ඇත්තටම ඒ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට මගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම සාලින්ද දිසානායක මහත්මයා කියලා කියන්නේ ඉතාමත්ම නිහතමානී දේශපාලනඥෙක්, හොඳ දේශපාලනඥෙක්, ජනතාව අතර ඉඳිමින් ජනතාව නියෝජනය කරපු දේශපාලනඥෙක්. ඒ නිසාම වෙන්නේ නැති එතුමා ඉපදිලා තියෙන්නේ කම්කරු දිනේ වගේ මැයි පළවෙනිදා 1958 අවුරුද්දේ. හොඳ අධ්‍යාපනයක් ලැබලා විශේෂයෙන්ම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවරයෙක් හැටියට එතුමා හොඳ අධ්‍යාපනයක් ලැබපු දේශපාලඥයෙක්. එතුමා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉඳන්ම දේශපාලනට විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා පළවෙනි වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමිතියක් ගොඩනගලා එහි සභාපති ධුරය දරමින් කටයුතු කෙරුවේ. එතුමාට ඉංජිනේරුවරයෙක් හැටියට මේ රටේ හොඳ ඉහළ පෙළේ රැකියාවක් කරන්න තිබුණා. විදේශගත වෙලා ඉහළ වැටුපකට හොඳ රැකියාවක් කරන්න අවස්ථාව තියෙද්දී එතුමා තෝරාගත්තේ අමාරු ක්ෂේත්‍රය, දේශපාලනය වගේ අමාරු ක්ෂේත්‍රය. එතුමා පළවෙනි වතාවට දේශපාලනයට ඇතුළු වෙන 1988-89 මහජන පක්ෂය නියෝජනය කරමින් බයඹ පළාත් සභාවට තේරීපත් වෙනවා. 94 ඉඳන් තමයි දිගටම අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කෙරුවේ. එතුමා ඉතාමත්ම නායක ජනතාව වගේම නායකයා වෙනුවෙන් පෙනී හිටපු දේශපාලඥයෙක් කිව්වොත් නිවැරදි. විශේෂයෙන්ම එතුමා මහජන පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කරලා විජේ කුමාරතුංග මැතිතුමා එක්ක එතුමාගේ අභාවයෙන් පස්සේ එතුමාගේ කාලයේ ශ්‍රමය විජේ කුමාරතුංග මැතිණිය චන්ද්‍රිකා මැතිණිය දරුවෝ ආරක්ෂා කරන්න විශාල කැපකිරීමක් කරපු හොඳ එඩිතර හොඳ මිනිස්සෙක් හැටියට තමයි අපි දකින්නේ. ඊට පස්සේ එතුමා නායකයෝ වෙනුවෙන් නායකයාගේ ජයග්‍රහණවලට වඩා නායකයාට උදව් අවශ්‍ය වෙලාවදී දුර්වල වෙච්ච අවස්ථාවලදී නායකයා වෙනුවෙන් පෙනී හිටපු හොඳ දේශපාලඥයෙක්. අපි දැක්ක 2015 ජනවාරි 8 වෙනිදා පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ඍජුවම එතුමා පෙනී හිටියා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක එතුමාව ශක්තිමත් කරන්න හැම වෙලෙම පෙනී හිටපු අවංක දේශපාලඥයෙක්. එතුමා විවිධ අමාත්‍යාංශ නිරතල දැරුවා. ඒ හරහා විශාල සේවාවක් කෙරුවා. විශේෂයෙන්ම දේශීය වෛද්‍ය අමාත්‍යවරයා හැටියට පර්යේෂණ ආයතනය දේශීය වෛද්‍ය විද්‍යාව දියුණු කරන්න නව සොයා ගැනීම සඳහා විශේෂයෙන්ම පර්යේෂණ ආයතනයක් පිහිටුවා කියලා අපිට දැනගන්න තියෙනවා. ඒ වගේම එතුමා දේශපාලනයෙන් ඔබ්බට ගිය හොඳ ගොවියෙක්. මම දන්නේ ඉංජිනේරු වෘත්තියේ ගොවිකමයි. මම හිතන්නේ එතුමාට ගොවිකම තමයි වැඩිපුරම පිහිටලා තිබුණේ. එතුමා පරිසරයට ආදරය කරපු ගොවි මහත්මේ. විශේෂයෙන්ම කාබනික පොහොර හරහා එතුමාගේ විශාල දැනුමක් තිබුණා මේ වී ගොවිතැන සම්බන්ධව. විශේෂයෙන්ම ලෝකයේ තුන්වෙනි තැන එතුමාට වරක් හම්බ වුණා කියලා මම පුවත්පතක කියෙව්වා. විශේෂයෙන්ම අක්කරයකට වී බුසල් 367ක් වගේ විශාල අස්වැන්නක් ලබා දීම වෙනුවෙන් එතුමාට ලෝකයේ තුන්වෙනි තැන සම්මානයක් හිමි වුණා කියලා අපි දන්නවා. එතුමාගේ හැබැයි කනගාටුට කරුණ එතුමාගේ මේ දැනුම, එතුමාගේ තිබිච්ච ප්‍රායෝගික අත්දැකීම මීට වඩා අපේ රටට ගන්න තිබුණ විශේෂම පරිසර හිතකාමී ගොවියෙක් හැටියට කටයුතු කරපු එතුමාගෙන් ඒ සේවාව රටට ලබා දෙන්න එතුමාට අවස්ථාවක් තිබුණාද කියන පොඩි ගැටලුවකුත් තියෙනවා. ඒ වගේම තමයි එතුමා එක්ක විශේෂයෙන්ම මගේ අභාප්‍රාප්ත වෙච්ච ජයරාජ් ෆර්නැන්ඩිපුල ඇමතුමා එක 94 ඉඳන් බොහොම සමීපව කටයුතු කරපු හොඳ ලෙංගතු හිතමිත්‍රයෙක් හැටියට අපි දකිනවා. 2010 මම දේශපාලනයට ඇතුළු වුණාන් පස්සේ සාලින්ද දිසානායක ඇමතුමාගේ ආරාධනාවෙන් මට මතකයි හිරියාල ආසනේ කාන්තා සම්මන්ත්‍රණ පවත්වන්න එතුමා එක කටයුතු කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම තමයි වයඹ පළාත් සභා මැතිවරණයකදී එතුමාගේ ආදරණීය බිරිඳ මංජුලා දිසානායක මැතිණියගේ ඒ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වෙලාවේදී මම දැක්ක කොච්චර ජනතාව එතුමාට ආදරේද කියලා. එතුමා හැම වෙලාවෙම මේ රැස්වීම ඉවරුනන් පස්සේ මංජුලා මැතිණියත් එක්ක හිඳමින් ජනතාව එක්ක කතා කරලා ජනතාවට අවශ්‍ය දේවල් අවශ්‍යතා ටික ඉෂ්ට කරලා දෙන්න එතුමා කටයුතු කෙරුවා. නිසා එතුමාගේ අභාවය මම හිතන්නේ හිරියාලාසනේ ජනතාවට විතරක් නෙමෙයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට විතරක් නෙමෙයි මහත් මුළු මහත් ශ්‍රී ලංකාවටම පාඩුවක් කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ කාට පාඩු වුණත් එතුමාගේ අභාවය වැඩිපුරම දැනෙන්නේ මංජුලා දිසානායක මැතිණියටත් එම දරු දෙදෙනාටත් එම අපි සතුටු එම දරුව හොඳට ඉගෙන ගැන තියෙනවා. විශේෂම දියණිය උසස් පෙළ ඒ සම්මාන තුනක් සහිතව සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළවීමට ඒ වරම් ලබාගෙන ඉන්නවා. ඒ නිසා කොච්චර දේශපාලනය කෙරුවත් හොඳ තාත්තා කෙනෙක් හැටියට දරුවන් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න සානින්ද දිසානායක ඇමතිතුමත් මංජුලා දිසානායක මැතිනියත් කටයුතු කිරීම පිළිබඳව අපේ සතුට මේ අවස්ථාවේදී පුද කරන්න ඕන. ඒ වගේම අපි ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී සාලින්ද දිසානායක මැතිතුමා කරගෙන ගිය දේශපාලන වැඩකටයුතු මංජුලා දිසානායක මැතිනියට හිරියාල ආසනයේ ජනතාවට නායකත්වය ලබා දෙමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සේවාව අඛණ්ඩව කිරීමට මංජුලා දිසානායක මැතිනියට ශක්තිය හැකියාව තියෙන බව අපි දන්නවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මේ කටයුතු ඉදිරියට ගෙන යාමට මංජුලා දිසානායක මැතිනියට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ වෙනුවෙන් ඕනෑම සහයෝගයක් දෙන්න ශක්තියක් වෙන්න අපි සූදානම් කියන එක මතක් කරමින් සාලින්ද දිසානායක අපේ හිතවත් දේශපාලඥ හිතවත් මිතුරගේ අභාවය වෙනුවෙන් විශේෂයෙන්ම කටාන ආසනයේ ප්‍රමුඛ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ශෝකයක් මගේ පුද්ගලික ශෝකයක් මංජුලා දිසානායක මැතිනියටත් දරු දෙදෙනාටත් හිරියාල ආසනයේ ජනතාව ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවටත් පුද කරමින් සානින්ද දිසානායක මැතිතුමාට නිවන් සුවත්වේවායි ප්‍රාර්ථනා කරමි. මන්නේ හඬ වෙනවා.
සුදී කරු මුන්දරතුමනි.